ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
හොඳයි. එහෙමනම් තවත් සතියක සිකුරාදා දිනයකින් අපි හමුවන්නේ පසුගිය සතියේ ක්‍රීඩා පිටියෙන් වාර්තා වුණු උණුසුම් තොරතුරුත් සමගින් සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න තමයි අපි දැන් සූදානම් වන්නේ. සුබරුදු පරිමේ සඳහා අපත් සමග ශ්‍රී ලංකා විසිට සම්බන්ධ වෙනවා SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා මාධ්‍යවේදී විදිහට රංගන සෙනවිරත්න. අයිබෝන් රංගන.
අයිබෝන් නිපුණ.
ඔව් රංගන, එහෙමනම් අපි මේ වෙද්දි මේ සුවිශේෂී අවධානයක් පවතින ලංකා ප්‍රීමියර් ලීග එසෙත් නැත්නම් LPL තරගාවලියෙන්ම අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු.
ඔව් නිපුණ, තරගාවලියේ 9 සහ 10 තරග දෙක ඊයේ දිනේදී පැවැත්ුණා. එහිදී පළමු තරගයේ ගාලු කණ්ඩායම සහ යාපනයේ කණ්ඩායම අතරයි පැවැත්ුණේ. එම තරගෙන් යාපනයේ කණ්ඩායම සමත් වෙනවා කඩලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. ගාලු කණ්ඩායම ලකුණු 170ක් ලබා ගන්නවා කඩලු 6කට. එහිදී හිටපු නායක ෂහිඩ් අෆ්රිඩි වෙනුවට බානුක රාජපක්ෂ තමයි තාවකාලිකව නායකයා ලෙස කටයුතු කළේ. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් ලබා ගන්නවා. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ වනිදු හසරංග කඩුරු දෙකක් බිඳහෙලීමට සමත් වනවා. ඔහු මේ තරගාවලිය පුරාවට මේ දක්වා ඉතාමත්ම හොඳින් පන්දු යවමින් සිටින බවත් සඳහන් කරන්නට ඕනේ. පිළිතුරු ලෙස යාපනයේ කණ්ඩායම කඩලු 5ක් පමණක් ගෙවී ජයග්‍රහ ඉලක්කයේ පසු කර යන්නට සමත් වනවා. නැවතත් සුපිරි ඉනිමක් ක්‍රියාත්මක කළ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 84ක් ලබා ගත්තා 6 පහර 5ක් සමගින්. ඊට අමතරව ඔහුට අනගි සහයක් ලබා දුන්නා මිනෝත් බානුක ලකුණු 40ක් සමගින්. ඒ අනුව යාපනයේ කණ්ඩායම නැවතත් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ඔවුන් මේ වන විට තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසත් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. ඉන් අනතුරුව දෙවන තරගයේ පැවැත්තුනේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතරයි. එම තරගයෙන් දඹුල්ල කණ්ඩායම කඩලු 5ක ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම කඩලු 6කට ලකුණු 156ක් පමණයි ලබා ගත්තේ. කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් ලබා ගන්නට සමත් වුණා. පන්දු යැවීමේදී කසුන් රාජිත සමගින් මලින්ද පුෂ්පකුමාර කඩලු 2 බැගින් බිඳහෙලීමට සමත් වුණා. පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම පන්දු අර 19යි පන්දු 2කදී කඩලු 5ක් පමණක් ගෙවී ලකුණු 157ක් ලබා ගැනීමෙන් තරගයේ ජයග්‍රහණේ වාර්තා කරන්නට සමත් වුණා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා 6 පහර 3ක් සමගින් ලකුණු 67ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව නිපුණ, මේ වන විට තරගාවලියේ තරග 10ක් අවසන් වන විට මහනුවර කණ්ඩායම තරග 4කට සහභාගි වී එම තරග 4ම ජයග්‍රහණය කර අපරාජිතව ප්‍රසාද ලකුණු 8ක් ලබා ගැනීමෙන් පෙරමුණගෙන සිටිනවා. දෙවන ස්ථානයේ සිටින්නේ දඹුල්ල කණ්ඩායමයි තරග 4ෙන් තරග 3ක් ජයගෙන තිබෙනවා. කොළඹ කණ්ඩායම තරග 3කින් තරග 2ක් ජයග්‍රහණය කර 3වන ස්ථානයේ සිටිනවා. මහනුවර කණ්ඩායම මේ වන විට තරග 5කට සහභාගි වී එක් තරගයක් පමණයි ජයගෙන තිබෙන්නේ. ගාලු කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4ම මේ වන විට පරාජයට පත් වී තිබෙනවා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර මේ වන විට පෙරමුණේ සිටින්නේ ගාලු කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකයි ලකුණු 206ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව දඹුල්ල කණ්ඩායමේ දසුන් ශානක ලකුණු 197ක් ලබාගෙන තිබෙනවා. මහනුවර කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 188ක් වගේම යාපනයේ කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 183ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගණනට සමත් වී තිබෙනවා. මේ ආකාරයෙන් ඊයේ දිනේ තරග නිමාවට පත් වෙද්දී නිපුණ අපට හැකියාව තිබෙනවා පසුගිය සතියක් පුරාවට කොයි ආකාරයෙන්ද මේ ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක වුණේ කියන කරුණු පිළිබඳව කතා බහ කරන්නට. ඉතාමත්ම සාර්ථකව මේ තරගාවලිය ක්‍රියාත්මක වන බව සඳහන් කරන්න ඕනේ. මීට සාක්ෂි සපයමින් පළමු තරගයේ අවසාන වන විටම අපට වාර්තා වුණා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ එම පළමු තරගයේ ලෝ පුරා මිලියන 100ක් දෙනා නරඹා තිබෙන බවට. ඒ වගේම ඉතාමත්ම ඉහළ ප්‍රමිතියකින් යුක්තව රූපවාහිනී ආවරණයක් සිදුවන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ දිනවල සමස්ත ලෝකයේම ක්‍රිකට් වසන්තයක් තියෙනවා කියලා කියන්නට ඕනේ. ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගාවලියක් පැවැත්වෙනවා. බටහිර ඉන්දියාවේ කොදේව් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරගාවලියක්, ඒ වගේම එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලියක් පැවැත්වෙන අතරතුර තමයි ශ්‍රී ලංකාවේ මේ LPL තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ අතරතුර මේ LPL තරගාවලියට ජාත්‍යන්තරයේ ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තිබෙන බව තමයි මේ වන විට අපට වාර්තා සපයන්නේ. පළමු තරගයෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා තරගයක් සඳහා භාවිතයට ගන්න 4 සීමාවල දුර ප්‍රමාණය සාමාන්‍ය තරගයක ප්‍රමිතියෙන් යුක්ත දුර ප්‍රමාණයට වඩා අඩු දුරක් බව මේ රූපවාහිනිය ඔස්සේ පෙනුණු ආකාරයෙන් ඇතැම් දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කතා කරන නිසාවෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා ICC ප්‍රමිතියට අනුව මීටර 70ක දුරක් තිබෙන බව හතරේ සීමාවට සාමාන්‍යයෙන් මීටර 60ක් තිබුණත් ICC නීති රීතිවලට අනුකූලව ප්‍රමාණවත්. නමුත් සෑම තරගයක්ම පැවැත්වෙන්නේ මේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී. ක්‍රීඩාංගණයේ සතුව තනතිරු 12ක් තිබෙනවා. ඒ අනුව එකම තනතිරුව සෑම තරගයකටම භාවිත කරන්නට බැරි නිසාවෙන් එක් එක් තරගය සඳහා තනතිරු මාරු කරනවා නම් සෑම තරගයකටම එකම දුරක් සහිතව හතරේ සීමාව පැවතිය යුතු නිසාවෙන් මීටර 70 දුර ඔවුන් එකඟතාවයකට පැමිණි බව තමයි සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් ලෝඩ්ස් ක්‍රීඩාංගණය අපි ජාත්‍යන්තරයේ පිළිගන්නා ප්‍රමුඛතම ක්‍රීඩාංගණයේ හතරේ සීමාවට දුර මීටර 60ක් ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව මේ හම්බන්තොට ක්‍රීඩාංගණයේ කිසිදු ගැටලුවක් නොමැතිව මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මේ තරගය පැවැත්වෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තමයි එක් තරගයකට වර්ෂාවෙන් දැඩි බාධාවක් එල්ල වුණා. එම දවස පුරාම වර්ෂාව වැද හැලුණා. නමුත් ක්‍රීඩාංගන බාර නිලධාරීන් ඉතාමත්ම යහුසුලුව කටයුතු කළා. සමස්ත ක්‍රීඩාංගනයම ආවරණය කළා. ඒ අනුව වර්ෂාව අවසන් වීමෙන් පසුව නැවතත් ක්ෂණිකව තරගය ආරම්භ කරන්නට හැකියාව ලැබුණා. මේ සම්බන්ධයෙන් උත් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමු වී තිබුණා. එම තරගයේදී තමයි නව වාර්තා තුනක්ම බිහි වුණේ. එම තරගයේදී කොළඹ කණ්ඩායම සමත් වුණා ජයග්‍රහණය කරන්නට. ගාලු කණ්ඩායම පරාජයට පත් කරමින් එහිදී පන්දුවර පහක් පමණයි එම තරගය පැවැත්වුණේ. එහිදී එම පන්දුවර පහක කාලය තුළ ලොව ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට සමත් වුණා. දෙවනුවට ඉහළම ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවරයකට ලකුණු 19.2 බිංදුවක වේගය වාර්තා කරන්නට සමත් වුණා. ඒ වගේම තමයි අන්ඩ්‍රේ රසල් සමත් වුණා එම තරගයේදී පන්දු 14කදී තමගේ අර්ධ ශතකය වාර්තා කරන්නට. එය ලෝකයේ පස්වෙනුවට වේගවත්ම T20 අර්ධ ශතකයේ ලෙසත් වාර්තා වෙනවා. ඉතාමත්ම උණුසුම් තරගාවලියක් වාර්තා වන අතරතුර ෂහීඩ් අෆ්රිඩි සම්බන්ධයෙන් තරමක් කනගාටුදායක පුවතක් අපට අවසාන මොහොතේදී වාර්තා කිරීමට තිබෙනවා. ඒ තමයි ඔහු මේ තරගාවලියට එක් වුණ අවසාන මොහොතේදී. ඒ අතරතුර පසුගියදා නැවත වතාවක් පාකිස්තානයේ බලාපිටත්ව ගියා. ට්විටර් පණිවිඩයක් සඳහන් කර තිබුණා පෞද්ගලික හේතුවක් නිසාවෙන් තමාට පාකිස්තානයේ බලා යාමට සිදුවන බව. නැවතත් හැකි ඉක්මනින් තරගාවලිය සමග එක්වන බවත් ඔහු සඳහන් කර තිබුණා. මේ වන විට වාර්තා වන ආකාරයට ඔහුගේ දියණිය යම් රෝගී තත්වයකින් පසුවන නිසාවෙන් තමයි ඔහු ඒ හදිසියේම පාකිස්තානයේ බලාපිටත්ව ගියේ. බොහෝ විට තරංගාවලිය අතරතුර ඔහු නැවතත් තරංගාවලියට එක් වෙයි. මක්නිසාදියත් ඔහුට නිරෝධායන කාලයක් ගත කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අවම වශයෙන් දින දෙකක් පමණ සිටීම ප්‍රමාණවත් PCR පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබෙන තුරු. ඊට හේතුව තමයි ඔහු මීට පෙර කොවිඩ් රෝගයේ වැළඳි ඉන්සුව වූ පුද්ගලයෙක් නිසාවෙන් ඔහු ඒ සඳහා ප්‍රතිශක්තිය තිබෙන පුද්ගලයෙක්. ඒ නිසාවෙන් ඔහුට නිරෝධායන කාලයක් ගත කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙන්න මේ ආකාරයේ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙවර LPL තරංගාවලිය පිළිබඳව දේශීය වශයෙන් ඉතාමත්ම ඉහළ කතාබහක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් වසන්තය ඇති වී තිබෙන බව තමයි අපිට මේ LPL තරංගාවලිය හරහා වාර්තා කරන්නට තිබෙන්නේ නිපුණ.
උරංගන මේ දෙසැම්බර් මාසයේ මැදදී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි මාර්ගෝපදේශන ලැබෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවනවා කියලත් වාර්තා වෙනවා. අපි මේ ගැන සාකච්ඡා කරමු උරංගන.
මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන්නේ විශේෂිත ක්‍රමවේදයකට අනුව. මා මීට පෙරත් සඳහන් කළා නිපුණ. ඒ අනුව මේ LPL තරගාවලිය අවසන් වන්නේ දෙසැම්බර් 16 වනදා. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරඟ සංචාරය සඳහා දෙසැම්බර් 17 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙහිදී ඔවුන් භාවිත කරන්නේ මේ වන විට ජාත්‍යන්තරයේ උපයෝගී කරගන්නා මේ බබල් ටු බබල් කියන සංකල්පය. කියන්නේ නිපුණ මේ විද්‍යාත්මක ආවරණයක් යටතේ තමයි ඔවුන් මේ වන විට මේ LPL තරගාවලියට සහභාගී වන්නේ කිසිදු බාහිර ස්පර්ශයකින් තොරව. එම කණ්ඩායම තමයි කෙලින්ම ශ්‍රී ලංකාවේ සිට දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ සිට දකුණු අප්‍රිකාව බලා ඔවුන් පිටත්ව යන්නේ සාමාන්‍ය ගුවන් මාර්ගයක් ඔස්සේ. නමුත් නැවතත් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ඍජු ගුවන් යානයකින්. ඒ අනුව මේ තරගාවලිය සඳහා තවමත් කුමන ආකාරයක සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුද, කුමන ආකාරයේ නීති රීති අනුගමනය කළ යුතුද කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් තමන්ගේ නිර්දේශ ලබා දී නැහැ. ඒ නිර්දේශ ලබා දෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුවෙන් සිටින බව තමයි ඔවුන් පවසන්නේ. ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙනවා. දෙසැම්බර් 26 වනදා තමයි පළමු තරඟේ ආරම්භ වන්නට නියමිත වන්නේ. දෙවන තරඟේ ජනවාරි මාස 3 වනදා ආරම්භ වෙනවා. මේ අතරතුර ජනවාරි මාස ආරම්භයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ පුහුණු වීම වල නිරත වෙමින් සිටින අතරතුර තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගාවලියේ අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ඒ අනුව ඔවුන් ඒ බබල් එකෙන් නැවත ශ්‍රී ලංකාවේ බබල් එකට පැමිණෙනවා. මෙන්න මේ ආවරණය තුළ තමයි ඔවුන් එංගලන්ත තරගාවලිය නිමාවට පත් කරන්නේ. ඉතින් මෙන්න මේ කටයුතු කොහොමද සිදුවන්නේ, PCR පරීක්ෂණ සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව තමයි මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා ක්‍රීඩකින් දකුණු අප්‍රිකාවේදී PCR පරීක්ෂණයකට පමණයි සහභාගී වන්නේ නිරෝධායන කාලයකට යටත් වන්නේ නැහැ. ඊට හේතුව තමයි ඔවුන් මේ LPL තරංගාවලිය තුළ මේ ජීව විද්‍යාත්මක ආවරණයේ යටතේ තමයි සිටින්නේ. ඒ අනුව විශේෂ නිරෝධායන කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමටත් බොහෝ විට එළඹෙන ජනවාරි මාසයේ තුළ PCR පරීක්ෂණ රැසකට මුහුණ දීමට සිදුවන බව තමයි අපට වාර්තා වන්නේ නිපුණ.
ඔව, මේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියට අමතරව අපි ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා පිළිබඳව අවධානය යොමු කළොත් අපි කැමති මේ ලබන වසරේ පැවැත්වීමට කටයුතු යොදලා තිබෙන රග්බි සෙවන්ස් නැත්නම් සත් සමාජික රග්බි තරඟාවලිය සහ ලබන වසරේ ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිත ටී කප් ජාත්‍යන්තර පාපැදි තරඟාවලිය පිළිබඳව අවසාන වශයෙන් කතා කරන්න රංගන.
ඔවුන් එපුණ ඔබ සඳහන් කළ ආකාරයටම දැන් මේ LPL තරඟාවලිය පැවැත්වෙනවා විදේශීය ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා. මේ ආකාරයෙන්ම ජාත්‍යන්තර රග්බි පිටියේ ක්‍රීඩකින් සහභාගී කරගනිමින් රග්බි සත් සමාජික තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී සංවිධානය කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රග්බි සංගමයේ තීරණය කර තිබෙනවා. මේ සඳහා පූර්ණ උපදේශකත්වය ලබා දී තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතායි. ඔහු හිටපු ශ්‍රී ලංකා රග්බි නායකයෙක් මිනිසාවෙන් රග්බි ක්‍රීඩාව ඉහළ නැංවීම සහ රග්බි සංගමයට අමතර ආදායමක් ලබා දීමේ අරමුණින් මේ තරඟාවලිය සංවිධානය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ. මේ වන විට ඔවුන් ජාත්‍යන්තර තරඟ කාලසටහන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගනිමින් සිටිනවා. ඒ අනුව කාල වේලා ලැබෙන කාල සීමාවකදී ජාත්‍යන්තර ක්‍රීඩකීන්ට ඉඩ ප්‍රස්තාව තිබෙන ආකාරයෙන් සුදුසුම කාල වේලාවකදී මේ තරඟාවලියේ තරඟ කාලසටහන එළිදැක්වීමට නියමිතයි. නියත වශයෙන්ම එළඹෙන වසරේදී මේ ජාත්‍යන්තර සත් සමාජික රග්බි තරඟාවලිය පවත්වන බව තමයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස් විලියස් මහතා සඳහන් කරන්නේ. මේ ආකාරයෙන්ම තවත් ජාත්‍යන්තර පාපැදි තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේ වන විට දින නියම වී තිබෙනවා. එළබෙන ජූනි මාස 4 වනදා සිට 6 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවති මීට පෙර අවස්ථා දෙකකදීම මේ තරඟාවලිය පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ නිපුණ. 2019 වසරේදී මේ ත්‍රස්ත ප්‍රහාරය නිසාවෙන් තරඟාවලිය කල් දැමුණා. ඒ වගේම 2020 වසරේදී මේ කොරෝනා ව්‍යාප්තිය නිසාවෙන් තරඟාවලිය කල් දැමුණා. 2018 වසරේ තමයි අවසාන වතාවට ශ්‍රී ලංකාවේදී මේ පාපැදි තරඟාවලිය පැවැත්ුණේ. ඒ අනුව එළඹෙන ජූනි 4 සහ 6 දිනවලදී මේ තරඟාවලිය පැවැත්වීමට මේ වන විට ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ සඳහා මේ වන විටත් ජාත්‍යන්තර විදේශීය පාපැදි කණ්ඩායම් 15ක් සහ දේශීය පාපැදි කණ්ඩායම් 5ක් තමන්ගේ සහභාගිත්වය ස්ථිර කර තිබෙනවා. එනෝ මීට වඩා වැඩි සහභාගිත්වයකින් යුක්තව මේ තරඟාවලිය සංවිධානය කිරීමට තමයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලාපොරොත්තු වන්නේ. මේ සඳහා දකුණු ආසියානු සහ අග්නේදිග ආසියානු කලාප කියන කලාප දෙකේම රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි. ඒ අනුව එළැඹෙන වසර තුළ ශ්‍රී ලංකාවේ තවත් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි කිහිපයක්ම පැවැත්වීමට නියමිත බව තමයි අපට වාර්තා වන්නේ නිපුණ.
හොඳයි, එහෙමනම් රංගන ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා පසුගිය සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු සමගින් SBS සිංහල සේවය සමග සම්බන්ධ වුණාට. එහෙමනම් තවත් උණුසුම් ක්‍රීඩා තොරතුරු රසක් සමගින් නැවතත් ලබන සතියේ සිකුරාදා හමු වෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.